මන්ත්‍රීතුමා කතා කරන්න.
කතා කරන්න.
කරු සභාපතිතුමියනි, ඉතාවත් වැදගත් විෂයන් ගණනාවකට අදාළ අමාත්‍යංශ කීපයක වැශීෂ පිළිබඳ සාකච්ඡා කරන අවස්ථාවේ කරුණු කීපයක් ඉදිරිපත් කරන්න ලැබීම ගැන සතුටට පත් වෙනවා. කරු සභාපතිතුමියනි, සමාජ සවිබල ගැනීම සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය ඉතා වැදගත් විෂයන් රාශියක් එකට එකතු කරලා සකස් කරලා තිබෙනවා. මේ අමාත්‍යංශයේ නම අරගෙන බැලුවම සමාජ සවිබල ගැනීම කියන වචනේ විශාල අර්ථයක් තිබෙනවා. මෙතෙක් සමෘද්ධි කියන අමාත්‍යංශය යටතේ පැවැත්වුණු සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන ගණනාවක් මේ අමාත්‍යංශයට එකතු කරලා තියෙනවා. මට මතකයි ගරු සභාපතිතුමියනි, දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ජනසවිය වැඩසටහන ක්‍රියාත්මක කරන යුගයේ ප්‍රාදේශ සභාවේ එවකට හිටපු උපසභාපතිවරයෙක් හැටියට ඒ වැඩසටහනට සහයෝගය දුන්නු කෙනෙක් හැටියට එදා ජනසවිය වැඩසටහනේ කිසියම් විදියක ඉලක්කයක් තිබුණා. ඒ වැඩසටහන වසර දෙකකින් ජනසවිය ලබා ගන්න පුජ්‍යලයා සවිබල ගැනීම සඳහා සකස් කරන ලද ඔහුගේ ජීවන තත්ත්වය සහ ඔහුට අනාගතයේදී එකතු විය හැකි කිසියම් විදියක නිෂ්පාදන කර්මාන්තයකට යොමු කළ හැකි උපදේශනයක් සහිත වැඩසටහනක් බවට පත් වුණා. මට මතකයි මේ සභාවේ අද වගේම මීට පෙරත් විවිධ කතිකයෝ අපේ විරුද්ධ පක්ෂයේ අදහස් දක්වමින් කිව්වා අද මේ අයවැය යෝජනාවේ අලුතෙන් සමෘද්ධිලාභීන් 600,000 එකතු කරන්න යනවා. මේකෙන් අදහස් කරන්නේ මේ පහුගිය කාල සීමාවේ අපේ රජයේ යුගයේ දුප්පත්කම වැඩි වෙලායි කියලා. ඇත්ත වශයෙන්ම හේතුව ගරු සභාපතිතුමනි, මේක විහිළුවට කාරණයක්, පුදුමයට කාරණයක්. ඇත්ත වශයෙන්ම සභාපතිතුමියනි, පහුගිය යුගයේ ජනසවිය වැඩසටහන ප්‍රේමදාස මැතිතුමා ඒ නිර්මාණය කරපු වැඩසටහන සමෘද්ධිය බවට පත් වුණාට පස්සේ සමෘද්ධිය වැඩසටහන තුළ දුප්පතුන් සවිබල ගන්නන්න නිශ්චිත කාලයක්, කාල පරිච්ඡේදයක්, ඉලක්කයක් තිබුණේ නැහැ. ඒ නිසා 994 සමෘද්ධිය ගනිපු සමහර උදවිය තවමත් සමෘද්ධිය ගන්නවා. දැන් අවුරුදු 20කට වඩා සමෘද්ධිලාභී පවුල් අපේ සමාජෙ ඉන්නවා. ඒකම ඒ අය දුප්පතුන් බවට හඳුන්වමින් හැමදාම රජය මත යැපෙනවා, සහනාධාර ලබා ගන්නවා, විවිධ සහනාධාර වැඩසටහන් ලබා ගන්නවා. පහුගිය ආණ්ඩුවත් සමෘද්ධිලාභීන් තමන්ගේ දේශපාලන අතකොළු බවට පත් කරගෙන සමෘද්ධි සංවර්ධන නිලධාරීන් තමන්ගේ දේශපාලන මෙහෙයුම්කරුවන් බවට පත් කරගෙන තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ මෙහෙවන යාන්ත්‍රණයක් බවට සමෘද්ධි ව්‍යාපාරයේ පත් කරගත්තා. දුප්පත් මිනිහා සවිබල ගන්නන්න තියෙන උවමනා වෙනුවට ගෙවුණු කාල පරිච්ඡේදයේදී පහුගිය රජයට උවමනාව තිබුණා මේ සමෘද්ධි වැඩසටහන තමන්ගේ දේශපාලන යාන්ත්‍රණය බවට පත් කරගන්න. ඇතැම් අපේ සමෘද්ධිලාභීන්ටත් ජීවිත කාලෙම මේ වැඩසටහන මත යැපෙමින් මෙහි ලැබෙන වරප්‍රසාද ලබා ගැනීම උවමනාව තිබුණා. ඉතින් ඒ උවමනාව මත යම් යම් ක්‍රියාමාර්ග ගන්නකොට මීට පෙර සඳහන් වුණා වගේ ඇත්ත වශයෙන්ම දුප්පත් උදවියට සමෘද්ධිය ලබා ගැනීමට සුදුසුකම් තිබුණු උදවියට පහුගිය කාල පරිච්ඡේදයේදී සමෘද්ධිය ලැබුණේ නැහැ. ඒ නිසා තමයි අපි පහුගිය වසරේ සමෘද්ධිය අලුතෙන් අවශ්‍ය කරන උදවියට ආයුධුම්පත් කැඳවන්න කියලා කිව්වම ලක්ෂ ගාණක් ආයුධුම් පත්‍ර මේ රටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ලැබුණේ. ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තිබුණු ඉතාම නිර්පාක්ෂික අපක්ෂපාතී පරීක්ෂණ කණ්ඩායම් වලින් තහවුරු කරගෙන තියෙන්නේ සමෘද්ධිය ලබන්න සුදුසු තවත් විශාල පිරිසක් අපේ ලේකඩගත කොට මේ සමෘද්ධිය සඳහා එය සුසුයි කියලා නිර්දේශ කරලා තිබෙනවා. එනිසා ගරු සභාපතිතුමියනි, අපට සිද්ධ වෙන ඉදිරි කාල සීමාවේදී ඇත්ත වශයෙන්ම සමෘද්ධිය ලබන්න සුසුසු අයට සමෘද්ධිය ලබා දෙන්න අලුතෙන්. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ දුප්පත්කම වැඩි වුණා කියලා. මේ සමෘද්ධිය ලබන විශාල පිරිසක් අතර දැනට සමෘද්ධිය ලැබීමට නුසුදුසු අය ඉන්නවා. ඒ නිසා මම ගරු ඇමතිතුමා ඇතුළු මේ සභාවේ අවධානය යොමු කරනවා සවිබල ගැන්වීමට සුදුසු සමෘද්ධිය ලබාගෙන යම්කිසි ජීවනෝපාය මාර්ගයක් සකස් කරගන්නපු අය ඒ සමෘද්ධියෙන් ඉවත් කරන්න සුසු කාලය එළඹිලා තියෙනවා. ඒ වගේම සමෘද්ධි සම්වර්ධන නිලධාරී මහත්ම මහත්මියන්ගේ ප්‍රශ්නේ. ඒ අය වසර 20කට වැඩි කාලයක් ගෙවුණු කාලේ මේ දේශපාලන ව්‍යාපාරය තුළ මේ අපේ අද විරුද්ධ පක්ෂ කණ්ඩායම නියෝජනය කරන අයට බැලමෙහෙ කරත් දේශපාලන වශයෙන් උදව් උපකාර කරගෙන දේශපාලන අතකොළු බවට පත් වුණත් ඒ උදවියගේ රැකියාව ස්ථිර කළ නැහැ මේ වෙනකන්. දැන් මේ සභාවෙත් හඬ නැගුණා ඒ සමුද්‍ර සම්වර්ධන නිලධාරීන් ස්ථිර කරන්නේ කියලා. දැන් ඒ සම්බන්ධයෙන් අපේ රජයේ අවධානය යොමු කළා මේ සිංහල අලුත් අවුරුද්දට පස්සේ සමුද්‍ර සම්වර්ධන නිලධාරී මහත්ම මහත්මීන් සුදුසුකම් ලැබපු සියලු දෙනාම ස්ථිර කරන්න අවශ්‍ය කරන අවධානය යොමු කළා තියෙනවා. ඒක මම කියන්න ඕනේ මේ සමුද්‍රි අමාත්‍යංශයත් සමාජ සයිබල්කරණීමේ අමාත්‍යංශයත් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයත් දෙකේ
තව විනාඩි එක කාලයක් ගරු මන්ත්‍රීතුමාට තියෙන්නේ.
බාපත්තුමිනි කතා කරන්න හිතුවා විතරයි.
තව සමාජ අවසානයි මොකද කතිකේ මුලින් හිටියේ නෑ දැන් වෙලා වගේ.
ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයත් දෙක එකට එකතු වෙලා තිබෙන නිසා අපට පුළුවන්කම ලැබිලා තියෙනවා අද ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශ යටතේ විවිධ විදියෙන් අඩු ආදායම් ලාභීන්ට උදව් කරන්න. දැන් අපි ක්‍රියා කරගෙන යනවා ගරු සභාපතිතුමියනි විශේෂයෙන්ම කුරුඳුපැල ගම්මිරිස්පැන කටුවනෝදපැල වැනි අපේ ගම්බද ගොවීන්ට වගා කරන්න පුළුවන් පැල වර්ග තවන් විශාල වශයෙන් වැඩි කළ පැල වර්ග ගොවීන්ට ලබලා දෙන්න. පහුගිය කාල පරිච්ඡේදයේදී විශාල වශයෙන් අපි පැල ලබලා දුන්නා. ඒකම ඉදිරි කාල පරිච්ඡේදයේදී වැඩි අවධානයක් යොමු කරලා තිබෙනවා පැල බෙදා දීම නොමිලේ පැල ලබලා දීලා වගා කරන්න පුළුවන් හැම බිංගඟලකම වගා කරන්න පුළුවන් අවධානය යොමු කරන්න අපි ක්‍රියා කරනවා. විශේෂයෙන්ම අපනයන සංවර්ධන දෙපාර්තමේන්තුව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානය යොමු කළ ක්‍රියා කරගෙන යනවා ගරු ඇමතුමාගේ උපදෙස් පිට. මම කාලය බොහොම සීමිත නිසා අවසාන වශයෙන් කියන්න කැමති දයාගමගේ ඇමතිතුමා ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සේවාවල් ගැනීම ඇමතිවරයා හැටියට මේ වන විට විශාල වැඩ කොටසක් මේ අමාත්‍යංශය තුල කරගෙන යනවා. එතුමාගේ සම්පූර්ණ කාලය මේ වෙනුවෙන් කැප කළා මේ අමාත්‍යංශය තුළ විශේෂයෙන්ම සවිබල ගැන්වීමට සුදුසු උදවිය සවිබල ගන්වන්නක් දුප්පතුන් තෝරගෙන දුප්පත්කමෙන් තුරන් කරන්න අවශ්‍ය කරන පියවර අරගෙන තියෙනවා. ඉතින් මම මීට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබතුමිය දිගින් දිගටම මට ඇඟවීම කරපු නිසා බොහෝ කාරණා තිබුණත් කතාව ආරම්භය එක්කම අවසන් කරන්න සිද්ධ වෙලා තියෙනවා. මම ගරු ඇමතිවරු කීප දෙනාටම සුබපතමින් මේ අමාත්‍යංශ මේ වසර අවසාන වෙන්න කලින් අපි සමෘද්ධි කාඩ්පත් අලුතෙන් ලක්ෂ 6ක් මේ රටේ මෙතෙක් නොලැබුවා අයට ලබා දෙන බව සිහිපත් කරමින් දුප්පතුන් සැබෑ දුප්පතුන්ට මේ අවස්ථාව ලබා දීලා දුප්පත්කමෙන් මුදවන්න පුළුවන් අය ඒ සඳහා යොමු කරන බවත් ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරනවා.
ඊළඟට ගරු ලසන්දාල ගේවන්න මන්ත්‍රීතුමා විනාඩි 15ක කාලයක් තියෙනවා.
විනාඩි 22ක්
විනාඩි විපක්ෂ කාර්යාලයෙන් දැනුම් දීලා තියෙනවා තව කතිකේ ඉන්න නිසා අඩු කරන්න කියලා. බොහොම ස්තුතියි. ඊට ප්‍රථම ගරු විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීතුමා මූලාසනෙට.
ගරු ලසන්ත අලවි ගියවන්න මැතිතුමා
මට මේ සංවිධායකතුමා විනාඩි 22ක් කිව්වා 22ක්
හොඳයි ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට කතාව කරගෙන යන්න ඉදිරි
මන්ත්‍රීතුමනි අද ප්‍රධාන අමාත්‍යංශ කීපයක කාර්ක සභා අවස්ථාව විශේෂම ආර්ථික ප්‍රතිසංස්කරණ පොදු සැපීම් අමාත්‍යංශෙත් ඒ වගේම ග්‍රාමීය ආර්ථික සමාජ සයිබල ගැන්වීම සහ තවත් අමාත්‍යංශයක මෙහිදී විශේෂයෙන් ප්‍රථමයෙන්ම ආර්ථික ප්‍රතිසංස්කරණ ඒ අමාත්‍යංශය යටතේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව තිබෙනවා. විශේෂයෙන්ම මේ තුළින් අපේ රටේ ඉතාමත් වටිනා දත්තයන් විද්‍යානුකූලව මේ අය ඒකරාශී කරලා කටයුතු කරනවා. නමුත් ප්‍රායෝගිකව අපේ රටේ ප්‍රතිපත්ති මේ වශයෙන් තීන්දුව තීරණ ගැනීමේදී මේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තයන් අපි කොතෙක් දුරට ප්‍රයෝජනෙ ගන්නවාද කියන එක පිළිබඳව අද පමණක් නෙමේ පසුගිය දශක ගණනාව තිස්සේම ප්‍රශ්න තිබෙනවා. ඉතින් මේ නිසා ඒක දෙපාර්තමේන්තුවේ ප්‍රශ්නයක් නෙමේ විශේෂම ප්‍රතිපත්තිමය වශයෙන් ඔබතුමාගේ අමාත්‍යංශයේ යටතේ මේ කටයුතු කරන නිසා අපේ රටේ අමාත්‍ය මණ්ඩලයේ වෙන්න පුළුවන් එහෙම නැත්නම් විවිධ අයවැය සකස් කිරීමේදී වෙන්න පුළුවන් මේ ජනලේඛනා සංඛ්‍යාලයකින් දෙපාර්තමේන්තුවේ තොරතුරු පදනම් කර ගැනීම පිළිබඳව දැනට වඩා වැඩි අවධානයක් යොමු කරගන්නයි කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඒ වගේම ජීවන වියදම් පිළිබඳව කමිටුවේ ඒ කැඳවීම හා සම්බන්ධීකරණයත් මේ අමාත්‍යංශයට පැවරී තිබෙන්නේ. විශේෂයෙන්ම අපේ රටේ තවමත් ජීවන වියදම් කමිටුව මං හිතන්නේ යම්කිසි පාරිභෝජන දේක මිල වැඩිවීමක් එහෙම නැත්නම් මෙමණි දේක හිගයක් ඇති වුණාම එහෙම නැත්නම් වෙළඳපොළ තුළ යම් අතිරික්තයක් ඇති වුණාම තමා මේ ජීවන වියදම් කමිටුව අපිට ඒ රැස් වෙනවා තීන්දුව తీරන ගන්නවා බවක් අපිට පේන්නේ. නමුත් මං හිතන්නේ අපි මේ ජීවන වියදම් කමිටුව විසින් පුරෝකථනයන් කරන්න පිළිබඳව වැඩි අවධානයක් අනිවාර්යයෙන්ම යොමු කළ යුතුව තිබෙනවා. වී අස්සන්න ආවයන් පස්සේ අලස්සන්න ආවට පස්සේ එහෙම නැත්නම් ලෝක වෙළඳපොලේ මිල වැඩි වුණායන් පස්සේ තමා ජීවන වියදම් කමිටුව බොහෝ අවස්ථාවන් වල රැස් වෙලා ඒ දේ සිද්ධ වුණාට පස්සේ තමා තීන්දුව తీරන ගන්න ඉතින් එතකොට තීන්දුව తీරන ගන්න පුළුවන්කමක් නැහැ. දෙමනිසා විශේෂයෙන්ම මේ ජීවන වේදම් කමිටුවේ කාර්යභාරය වෙන්න ඕනේ දෙයක් සිද්ධ වුණාට පස්සේ මිල වැඩි වුණාට පස්සේ එවැනි දේවල් කිරීම නෙමෙයි එවැනි දේවල් ඇතිවීමට පෙර තීන්දුව తీරන ගැනීම තමයි විශේෂයෙන්ම මේ කමිටුවේ කාර්යභාරය වෙන්නේ. කමිටුව විවිධ අමාත්‍යංශ ඒකාබද්ධ වෙලා තමයි තීන්දුව తీරන ගන්නේ. නමුත් මේ අමාත්‍යංශයේ මේ කාර්යභාරය සම්බන්ධීකරණය කරනවා වගේම මේ පිළිබඳවත් විශේෂම ජනලේඛනා සංඛ්‍යාලයකින් දෙපාර්තමේන්තුවේ තොරතුරු පදනම් කරගෙන රටේ ඉල්ලුම සැපයීම පිළිබඳව ඒ අවධානය යොමු කරලා යම් දෙයක් සිද්ධ වුණාට පස්සේ තීන්දුව తీරන ගන්නවට වඩා කලින් යම් කිසි ආකාරයක එවැනි පූර්ව වශයෙන් ක්‍රියාමාර්ගගෙන තීන්දුව తీරන ගැනීම පිළිබඳව අවධානය යොමු කරන්නයි කියන ඉල්ලීම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඒ වගේම සුවසැරිය සේවාවත් අපි විපක්ෂයේ නියෝජනය කළත් අපි හොඳ දෙයට හොඳයි කියලා කියන්න ඕනේ. අද අපේ රටේ මේන් විශාල සේවයක් ලබා ගන්නවා. ඒ නිසා මේ සේවය සඳහා ඒ කැපවිලා වැඩ කරන අයගෙත් ඉතාමත් හොඳ ගුණාත්මක සේවයක් ලැබෙනවා. ඉතින් මේ කටයුත්ත තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට කරගෙන යාම සඳහා ඒ අවශ්‍ය කටයුතු කරන්නයි කියන ඉල්ලීමයි විශේෂයෙන්ම අපි කරනු ලබන්නේ. ඒ වගේම සමාජ සයිබල ගැන්වීමේ අමාත්‍යංශය යටතේ විශේෂයෙන්ම අපි ගරු මන්ත්‍රීව පොඩ්ඩක් සමාජ සයිබල ගැන්වීමේ අමාත්‍යංශය යටතේ විශේෂයෙන්ම සමෘද්ධි ව්‍යාපාරය පිළිබඳව අපි කතා කරන්න ඕනේ. මේ සමෘද්ධි ව්‍යාපාරය අපි විපක්ෂයේ ඉඳගෙන හොඳ දේවල් පිළිබඳව හොඳයි කියනවා වගේම නරක දෙයට නරකයි කියනවා වගේම අපි පිළිගත යුතුයි. එක්සත් ජාතික පක්ෂයේ බොහෝ විට මේ සමෘද්ධි ව්‍යාපාරය දකින්නේ දේශපාලනමය වැඩපිළිවෙලක් දේශපාලනමය වැඩසටහනක් මේ තුලින් අපේ රටේ දුගී දුප්පත්කම වැඩි වෙලා නැහැ. අපේ රටේ ඒ දුගී ජනතාවට මේ ව්‍යාපාරය තුලින් කිසිදු වැඩක් වෙලා නැහැයි මේ නිලධාරීන් දේශපාලනමය වශයෙන් කටයුතු කරන නිලධාරීන් පිරිසක් විදියට තමයි බහුතරයක් දෙනා මේ ව්‍යාපාරයේ මේ ව්‍යාපෘතිය පිළිබඳව දකින්නේ. ඒක එසේ නෙමෙයි. අපේ රටේ නිදහසෙන් පස්සේ දුගී දුප්පත්කම නැති කිරීම සඳහා විවිධ ව්‍යාපෘති වැඩසටහන් ක්‍රියාත්මක කළා. මුලින්ම හාල් පොත ලබා දුන්නා, ජනසවිය ලබා දුන්නා, විවිධ සහනාධාර ලබා දුන්නා. නමුත් මේ අපේ රටේ ඉතිහාසයේ ක්‍රියාත්මක කරපු ව්‍යාපෘති අසාර්ථක වුණේ නැහැ. 1994 වෙනකොට අපේ රටේ දුගී බව 26%ක් තිබුණා. එතකොට දශක හතරකට ආසන්න කාලයක් දුගී දුප්පත්කම නැති කර ගැනීම වෙනුවෙන් හාල් පොතක් ලබා දීලා එවැනි සහනාධාරයක් දීලා පුළුවන්කමක් නැහැ කියන එක 1994 වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එවකට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ නායකත්වයෙන් මේ ව්‍යාපාරය ආරම්භ කළේ විශේෂයෙන්ම පෙර දුගී දුප්පත්කම නැති කිරීම සඳහා ආරම්භ කරපු ව්‍යාපෘතිවල අඩුපාඩුකනුත් හඳුනාගෙන ඒ අඩුපාඩුකම් මේ ව්‍යාපෘතිය තුළ ඒ පිළිතුරු විශාල ප්‍රමාණයක් ලබා දුන්නා. මේ සමෘද්ධි ව්‍යාපාරයේ සහනාධාරයකට පමණක් සීමා කළේ නැහැ. මේ ව්‍යාපාරයේ මේ සමෘද්ධිය සහනාධාරය ලබා දෙන අතර සමෘද්ධිය සඳහා සමාජිකයෝ බඳවගෙන මේ අයට ඉතිරි කරන්න පුරුදු කළා. මේ මාසික ලබා දෙන මුදලෙන් අනිවාර්ය ඉතිරි කිරීමක් කළ යුතුයි. ඒ වගේම ඒ අයගේ කුඩා කණ්ඩායම් ක්‍රමයක් හඳුන්වා දුන්නා. මේ කුඩා කණ්ඩායම් තුළ අන්‍යෝන්‍ය සුහදතාවයක් වර්ධනය කරගත්තා. අපේ රට ඉතිහාසයේ තිබෙන සංස්කෘතියත් ඒ හුරුපුරුදුත් මුල් කරගෙන මේ ඒ වගේම ණය ගන්න පුරුදු කළා, ණය ගෙවන්න පුරුදු කළා. දැන් අදටත් සමෘද්ධි ව්‍යාපාරයේ සමෘද්ධි බැංකුවකින් ණය ආපසු ගෙවීම 99%කටත් වඩා වැඩි. අපේ රටේ වාණිජ බැංකුව වලටත් වඩා වැඩි ණය ආපසු ගෙවීමක් සමෘද්ධි බැංකුවල කරනවා. සාමාන්‍යයෙන් අපේ රටේ වාණිජ බැංකුවල 3%ක් විතර බොල් ණය කපා හරිනවා. නමුත් සමෘද්ධි බැංකුවේ ණය ආපසු ගෙවීම බොල් ණය වල 1%ක් විතර යන්නේ. ඉතින් ඒ නිසා මේ ව්‍යාපාරයේ සහනාධාරය ලබා දෙනවා වගේම ණය ගන්නවා වගේම ණය ගෙවනවා වගේම ඉතිරි කරන්නත් පුරුදු කරපු ව්‍යාපාරයක් බවට ඒ අරමුණු කරගෙන තමයි මේ ව්‍යාපාරය ආරම්භක කාල සීමාවේදී විශේෂයෙන්ම ආරම්භ කළේ. ඉතින් ඒකේ සාර්ථක ප්‍රතිඵල තිබෙනවා. දැන් අද වන විට මේ ව්‍යාපාරයේ බැංකුවල අනිවාර්ය ඉතිරි කිරීම තියෙනවා බිලියන 264ක්. මේ අපේ රටේ දුගී දුප්පත්ය කියා ගන්න ඒ හඳුන්වාගෙන තිබෙන අයගේ ඉතිරි කිරීම. ඒ වගේම මේ බැංකුවලින් ණය වටිනාකම අනිවාර්ය ඉතිරි කිරීම තමයි විශේෂම බිලියන 21.3යි. ඒ වගේම 88 ලක්ෂයක් දෙනා මේ ව්‍යාපාරයේ මේ වැඩසටහන තුළ ණය අරගෙන තිබෙන ප්‍රමාණය තමයි බිලියන 264. අද වෙනකොට මේකේ ණය හිගේ බිලියන 68ක මුදල් ප්‍රමාණයක් අනිවාර්යෙන්ම තිබෙනවා. ඉතින් මේ තුලින් පේනවා විශේෂයෙන්ම මේ ඉතිරි කිරීමේ ඒ පුරුද්ද, ඒ වගේම ණය ගැනීම සහ ණය ගිවීම පිළිබඳව තිබෙන තත්ත්වයන් පිළිබඳව මේ ව්‍යාපාරය මේ ව්‍යාපෘතිය ඉතාමත් ප්‍රගතියක් ලබාගෙන තිබෙනවා කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඉතින් ඒ වගේම ඊට එහාට ගිහිල්ලා සෑම සති දෙකකටම සැරයක් මේ සමෘද්ධි ලාභීන් කැඳවල ගමේ ඉන්න පවුල් සේවිකාව විවිධ අය ඇවිල්ලා මේ අය දැනුවත් කරනවා. ඒ වගේම පාසල් යන්නේ නැති දරුවෝ පාසලට මේ ව්‍යාපාරය යොමු කරනවා. ඒ වගේම පොඩි පොඩි ව්‍යාපාර ස්වයං රැකියාකරනද මේ ව්‍යාපාරය අතහිත ලබා දෙනවා. ඒ වගේම මේ ව්‍යාපාරය තුලින් ගමේ එක්කහුව වෙලා පොදු වැඩ කරන්න හුරුපුරුදු කරනවා. එම නිසා මෙවැනි දැවැන්ත වැඩසටහන් ගණනාවක් හුදෙක්ම සහනාධාරයකට පමණක් සීමා කරන්න නැතුව දැවැන්ත වැඩසටහන් ගණනාවක් මේ ව්‍යාපාරය තුළ ඇතුළත් වෙලා තිබෙනවා. ඉතින් එම නිසා අපි කළ යුතු වන්නේ මේ ව්‍යාපෘතිය තව දුරටත් ශක්තිමත් කිරීම තමයි අනිවාර්යෙන්ම කළ යුතු වන්නේ. අපේ රටේ දියුණුවෙමින් පවතින රටක් විදිහට දුගී දුප්පත්කම සඳහා හඳුන්වා දීපු සාර්ථක වැඩසටහනක් ව්‍යාපෘතියක් විදිහට මේ ව්‍යාපෘතිය ශක්තිමත් කිරීම සඳහා විශේෂයෙන්ම කටයුතු කරන්න ඕනේ. ඒ වගේම මේ ව්‍යාපෘතිය තුළින් සමෘද්ධි ව්‍යාපාරයේ සමාජ ආරක්ෂණ අරමුදල මගින් මේ වන විට මේ සමෘද්ධි පවුලක ඉපදෙන කෙනෙක් සඳහා ආධාර ලබා දෙන ඒ වන විට මිලියන 302ක් 2013 ඉඳන් මේ සඳහා වැය කරලා තිබෙනවා. විවාහයක් වුණාම මේ සමෘද්ධි පවුල්වල ආධාරයක් දෙනවා. ඒ සඳහා බිලියන 1.9ක් වියදම් කරලා තිබෙනවා. මේ පවුල්වලයි රෝහල් ගත වුණයන් පස්සේ රක්ෂණ ආවරණයක් වෙන ගෙවීමක් කරනවා. ඒ වෙනුවෙන් මිලියන 665ක් වියදම් කරලා තිබෙනවා. ඒ වගේම මරණයක් වුණයන් පස්සේ මේ අයට බිලියන 2ක මුදලක් විශේෂයෙන්ම 168,000ක් මේ ගිහිල්ලා තිබෙනවා. බිලියන 2.7ක මුදලක් ගෙවලා තිබෙනවා. ඒ වගේම ශිෂ්‍යත්ව වෙනුවෙන් ශිෂ්‍යත 60,000ක් ලබා දීලා තිබෙනවා. මේ සඳහා බිලියන 1.8ක් ගෙවලා තිබෙනවා. මෙවැනි දැවැන්ත මේ සියලුම මුදල් භාණ්ඩාගාරයෙන් ලබා දීපු මුදල් නෙමෙයි. මේක අපි කියන්න ඕනේ. මේ මම කියපු මුදල් ප්‍රමාණය අපි මේ පාර්ලිමේන්තුවෙන් සමෘද්ධි ව්‍යාපාරය සඳහා ලබා දීපු මුදල් නෙමෙයි. මේ සමෘද්ධි ව්‍යාපාරය තුළින්ම ඒ ඒකරාශී කරගන්නා මුදල් වලින් තමා මේ සියලුම ගෙවීම් මේ ව්‍යාපාරයේ මගින් අනිවාර්යෙන්ම ලබා දීලා තිබෙන්නේ. ඉතින් මේ නිසා අපි මේ ව්‍යාපාරයේ මේ වැඩසටහන අපි හුදෙක්ම සහනාධාරයකට පමණක් සීමා කරන්නේ නැතුව යම් කෙනෙකුගේ යම් පවුලක ඒ දුගී දුප්පත්කම නැති කිරීම සඳහා හුදෙක්ම ආර්ථිකමය වශයෙන් පමණක් නෙමෙයි සමාජ සංවර්ධනය මුල් කරගෙන මේ වැඩසටහන මේ ව්‍යාපෘතිය ශක්තිමත් කිරීම පක්ෂභේදයකින් තොරව අපි සියලුම දෙනාගේ යුතුකම වගකීම් බව අපි අනිවාර්යෙන්ම අවබෝධ කරගන්න ඕනේ. ඒ වගේම මේ වැඩසටහන තුළ සමෘද්ධි නිලධාරීන් සමෘද්ධි කළමනාකරුවන් අපි පිළිගන්නවා. විශේෂයෙන්ම ආරම්භයේදී මේ අපේ ආණ්ඩුව පැවති කාල සීමාව තුළද පත්වීම් ලබා දෙන එක ඇත්ත. හැබැයි විශේෂම එක දෙයක් සඳහන් කරන්න ඕනේ. මේ කිසිදු කෙනෙකුට අධ්‍යාපන සුදුසුකම් වලින් තොරව මොනම ආකාරයකවත් පත්වීම් ලබා දුන්නේ නැහැ. ඒ වගේම අපි රජයක් විදිහට 1994 ආරම්භ කරපු මේ ව්‍යාපෘතිය තුළ මේ නිලධාරීන් අපිම ආරම්භ කරපු වැඩසටහනක් ව්‍යාපෘතියක් විදිහට මෙවැනි සාර්ථකව මේ වැඩසටහන ව්‍යාපෘතිය කළා. මේ අයගේ සේවක ස්ථිරභාවය වෙනුවෙන් අපි කටයුතු නොකිරීමේ වගකීමත් අපි නිහතමානීව අපි බාරගත යුතුයි. මේක අපි කරපු වැරද්දක්. ඒක අපි පිළිගන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි ඉල්ලීමක් කරන්න විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මේක දේශපාලන කෝණයකින් දකින්න එපා. අපි 2015 මැතිවරණයේ දිහා බැලුවොත් මේ අයත් විශේෂයෙන්ම අපේ පක්ෂය පරාජය කිරීම සඳහා අනිවාර්යම සමෘද්ධි ලාභයෙන් සමෘද්ධි නිලධාරීන් ඡන්දය දීපු විශාල පිරිසක් ඉන්නවා. ඉතින් ඒ නිසා ඔබතුමාලගෙනුත් විශේෂයෙන් ඉල්ලීමක් කරන්නේ මේ සමෘද්ධි නිලධාරීන් සහ සමෘද්ධි ලාභීන් හුදෙක්ම දේශපාලනමය කෝණයකින් බලන්න එපා. පොදුවේ මේ වැඩසටහන මේ ව්‍යාපෘතිය සහ මෙයාගේ කාර්යභාරය පිළිබඳව අවධානය යොමු කරලා විශේෂම අපි ඉල්ලීමක් කරන්න ඉතාමත් කඩිනමින් අපට කරන්න බැරි වුණු දේ අපි කළ යුතු දේ ඔබතුමාලගෙන් අපි ඉල්ලීමක් කරනවා. ඒ සියලුම දෙනා වෙනුවෙන් ඉතාමත් කඩිනමින් මෙයාගේ ඒ ස්ථිර පත්වීම් ලබා දීමට අවශ්‍ය කටයුතු කරන්නයි කියන ඉල්ලීම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අපි කරනවා. අද මේ අය
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩි 3ක කාලයක් තියෙනවා.
විශේෂයෙන්ම මේ අයට ස්ථිර පත්වීම් ලබා නොදීම නිසා අද සැලකිය යුතු ප්‍රමාණයක් විශ්‍රාම ගියා. 200කට ආසන්න දෙනෙක් මිය ගිහිල්ලා තිබෙනවා. අද ඒ මියගිය පවුල් ඉතාමත් අන්ත දුගී තත්ත්වයකට විශේෂයෙන්ම පත් වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ අය රජයේ සේවකයන් විදිහට විශ්‍රාම වැටුපක් හිමි නිලධාරීන් විදිහට අපි කඩිනමින් ඉල්ලීමක් කරන්නේ වර්තමාන අමාත්‍යතුමාගෙන් මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා සමෘද්ධි නිලධාරීන්ගේත් සමෘද්ධි කළමනාකරුවන්ගේත් විශේෂම සමෘද්ධි ඒ කළමනාකරුවන් අතර සෑම දිස්ත්‍රික්කයකම කටයුතු කරපු ඒ සම්බන්ධීකරණ නිලධාරීවරුන් සමෘද්ධි ව්‍යාපාරය තුළ ඉන්නවා. මේ අයගේත් ඒ සේවා ව්‍යවස්ථාවන් පිළිබඳව සහ සේවයේ උසස් වීම පිළිබඳව සේවක ස්ථිරභාවය පිළිබඳවත් විවිධ ප්‍රශ්න ගැටළු විශාල ප්‍රමාණයක් තිබෙනවා. එම නිසා අපි ඉල්ලීමක් කරන්නේ විශේෂයෙන්ම මේ සමෘද්ධි කළමනාකරුවන්ගේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ පත්වීම් කඩිනමින් ස්ථිරභාවයට පත් කරලා විශ්‍රාම වැටුපක් ලබා ගැනීම සඳහා අවස්ථාව ලබා දෙන්නයි කියන ඉල්ලීමයි මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අපි කරනු ලබන්නේ. ඒ නිසා මේ අවසාන වශයෙන් මේ අමාත්‍යාංශයේ සමෘද්ධි ව්‍යාපාරය ඇතුළු තවත් ආයතන ගණනාවක් තුලින් ඒ කරගෙන යන කටයුතු හොඳ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අපි අපේ සහයෝගයේ දායකත්වය අපි ලබා දෙනවා වගේම යම් අඩුපාඩුවක් තිබුණොත් අපි විපක්ෂයේ කාර්යභාරයේ විදිහට ඒ අඩුපාඩු අපි පෙන්වා දීමට අපි කටයුතු කරනවා එම නිසා මේ පිළිබඳවත් ඔබතුමාලගේ අවධානය යොමු කරන්න කියන ඉල්ලීම කරමින් මා නිහඬ වෙනවා ස්තුතියි
ස්තුතියි ගරු ලසන්ත අලගියවන්න මෙතුමාට මීළඟට ගරු නියෝජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මෙතුමා ඔබතුමාට විනාඩි 5ක පමණ කාලයයි තියෙන්නේ
ඒක නෑ සාධාරණ වැඩක් නෙවෙයි විශේෂයෙන්ම මගේ ස්තුතියන්ත වෙනවා මූලස්ථාන ගරු මන්තුමනි විශේෂයෙන් අද දින ගරු දයාගමගේ ඇමතුමාගේ අමාත්‍යාංශ සහ ඒ වගේම ගරු අර්ෂ ඩිසිල්වා ඇමතුමාගේ අමාත්‍යාංශ සහ ගරු රාධාකෘෂ්ණ ඇමතුමාගේ අමාත්‍යාංශ වගේ වතුකර ජනතාව වෙනුවෙන් වචන සූපයක් කතා කරන අවස්ථාවක් ලැබිච්චාම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම ගරු මන්තුමනි සභාපතිතුමනි අපි බලාපොරොත්තු වෙනවා සියලු දෙනාම මේ දවස් ටිකේම කතා කරේ වතුකර ජනතාව ගැන ඒ ජනතාවගේ පඩි පිළිබඳව ඒ වගේම ඒ ජනතාවගේ ආදායම සම්බන්ධව ගොඩාක් අපේ මාධ්‍ය නියෝජිතවරු මේ සභාවෙන් කතා කරා අපිට සතුටු සන්තෝසයි මම හිතන්නේ දැන් පඩි ප්‍රශ්නය ගරු අග්‍රාමතුමාගේ මැදින් විකර්මන්ත අමාත්‍යයන් සරා අපි ගිවිසුමට එයා ගිහිලා රුපියල් 50ක් දවසකට පඩි වෙඩි කරලා අවශ්‍ය කටයුතු දිය දෙනවා සමෘද්ධි සම්බන්ධව කතා කරනකොට මම හිතන්නේ මේ රටේ සුදුසුම පිරිස තමයි මේ වතුකරේ ජනතාව සමුදු සම්බන්ධ කතා කරනකොට නමුත් ඒක අපේ ජනතාවට හම්බුන්නේ නැහැ අපේ ජනතාවට හම්බුන්නේ නැහැ හේතුව ඇවිල්ලා දේශපාලන හේතුවක් වෙන්නද කියලා මම හිතනවා සමෘද්ධික සුදුසුම් බැලුවේ සමෘද්ධික කොයි විදිහට කටයුතු කරේ කියන එක අපි සියලු දෙනා මේ රටේ ජනතාව සියලු දෙනාම හොඳින්ම දන්නවා ඒ නිසා වතුකර ජනතාව ගොඩක් වෙලාවට දේශපාලන රැස්වීම වලට යන්න යලට විදියක් නැහැ එහෙමත් නැත්නම් වෙනත් දේශපාලන ප්‍රාදේශ සභාවලින් නැත්නම් ස්පරත් සභාවල ගිය දේශපාලන මේ සමුදිරදරින්ගේ ඉල්ලීම ඉෂ්ට කරපු නැති නිසා විශේෂ වතුකර ජනතාවගේ ඒ සමෘද්ධික ලැබුණ නැහැ උගක් චොච්චමක් උගක් ප්‍රසන්ටේජ් 0.01 මට්ටමකට තමයි මේ සමෘද්ධිකේ වතුකර ජනතාවට ලැබිලා තියෙන්නේ සමෘද්ධි කියන එකට ඒ අරමුණම නැති වෙලා තියෙනවා ඒ නිසා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා ගරු දයාගමගේ මුතුමාගේ මේ අමාත්‍යංශය යටතේ මේ ඉදිරියේදී ගන්න ලක්ෂ 6කින් වතුකම් කර ඉන්නව මෙරට 143ක් ඒ නිසා මේ වතුකර ජනතාවගේ ආදාය සම්බන්ධව පරිපිලිබඳව කතා කරනකොට මේ 143000කටම ලක්ෂ 6කින් 143000කට මේ සමෘද්ධි ලැබුණා නම් හොඳනෝම සුදුසු කට්ටිය වතුකර ජනතාව ඒ නිසා එයාලට මේ 143000කට මේ සමෘද්ධියක ලැබුණා නම් මම හිතන්නේ මම ස්තුතිවන්ත වෙනවා ඒ ජනතාව වෙනුවෙන් ඒ වගේම ගරු අර්ෂ ඩිසිල්ව අමතුමාට අපි ස්තුතිවන්ත වෙනවා වතුකර ජනතාව සෞඛ්‍ය සම්බන්ධව නොඑක් නොඑක් ප්‍රශ්න වලට මුහුණ දීගෙන හිටියා. නැත වතුකරේ වාහන බලන්න ඕන වතු වලින් ඇම්බුලන්ස් තිබුණා, රෝරියක් තිබුණා, ලොකු බොහොම අමාරුවෙන් ගොඩාක් කට්ටිය මේ නැති වෙලත් ගියා, මෙරලත් ගියා මේ ඇම්බුලන්ස් සර්විස් නිසා. අපි දැන් 1919 ඇවිල්ලා අපේ ගරු අර්ෂඩි සිල්වා අමතුමා අපේ වතුකර ප්‍රදේශය සෑම ඒරියාකටම මේ ඇම්බුලන්ස් දීපේක මම හිතන්නේ විශේෂම කන්ද උඩරට අපේ ජනතාව ගොඩාක් ප්‍රයෝජන ගන්නවා. එහෙම තුමාට පින් දෙනවා. ඒ ඇම්බුලන්ස් සේවය අපිට මේ රජයේ අර්ශේෂ අමතුමාගේ වගේ ආරම්භ දීපුවා. ඒ වගේම ගරු රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මේ ආණ්ඩුව වතුකරේ ජනතාවට තව තව වැඩියෙන් සේවය කරන්න රාධාකෘෂ්ණ අමතුමාට විශේෂ ප්‍රදේශ සංවර්ධන කරන අමාත්‍යාංශ දීලා තියෙනවා. ඒ ඉස්සර එක අමාත්‍යාංශ තමයි මේ වතුකර පාසල ඔක්කොම කරන්න පුළුවන්. ඒ රාධාකෘෂ්ණ අමතුමාට මේ අමතිකම අම්බෙච්චකින් තවත් වැඩිපුර මේ වතුකර ජනතාවට වැඩ කටයුතු කරන්න කර අග්‍රාමත්තුම අවස්ථාවක් ලැබලා දීපු සම්බන්ධ මම ස්තුතිවන්ත වෙනවා. විශේෂමாக இந்த நாட்டை வாழ்கின்ற மலேக மக்களுக்கு சமృதி வழங்கப்படும் போது இந்த நாட்டில்
ஒரு எம்எம்துமா தா வினாடியக பமண காலே அபுதுமாடு தியே.
முழுமையான சகல தகுதிகளையும் கொண்டவர்கள் இந்த சமృதி பெற்றுக்கொள்வதற்கு. ஆகவே நாங்கள் எதிர்பார்க்கின்றோம் எதிர்கால காலத்திலே நிச்சயமாக கௌரவ தயாகமகே அமைச்சர் அவருடைய காலகட்டத்திலே பெருந்தோட்ட தொழிலாளருடைய சம்பள உயர்வு சம்பந்தமாக நீலக்கண்ணீர் வடித்தவர்கள் இங்கே இப்பொழுது சரியா நேரம் வந்திருக்கின்றது. கௌரவ அமைச்சர் தயாகமகே அவருடைய அமைச்சி மூலமாக நிச்சயமாக பெருந்தோட்ட
தொழிலாளர்களுக்கு இந்த 143,000 தோட்ட தொழிலாளருக்கும் சமுர்தி கட்டாயமாக கொடுக்கப்பட வேண்டும். சமுர்திக்கு முழுமையான தகுதியை கொண்டவர்கள் இந்த பெருந்தோட்ட தொழிலாளர்கள். ஆகவே அந்த பெருந்தோட்ட தொழிலாளருக்கு முழுமையாக இந்த சமுர்தியை வழங்கக்கூடிய வாய்ப்பினை கௌரவ அமைச்சர் அவர்கள் ஏற்படுத்த வேண்டும் என்பதையும் நான் இந்த சந்தர்ப்பத்தில் தெரிவித்துக் கொள்கின்றேன். அதேபோன்று தொடர்ந்து மலையக இளைஞர் யுவதிகளுடைய விழிப்புணர்வு நிகழ்வுகள், அந்த பெண்களுக்குரிய விழிப்புணர்வு நிகழ்வுகள் அனைத்தும் சமுர்தி மூலமாக இவ்வளவு காலமாக கிராமங்களிலே எவ்வாறு ஏனைய மக்கள் அனுபவித்தார்களோ அந்த அனுகூலங்களை, அந்த அனுகூலங்கள் அனைத்தையும் இந்த அரசாங்கத்தின் மூலமாகத்தான் நிச்சயமாக மலைய மக்களுக்கு பெற்றுக் கொடுக்க முடியும். அதனையும் நல்ல ஒரு சிறந்த அமைச்சர்களுக்கு
மக்களுக்கு
இந்த முழுமையான சமூக சேவையை பெற்றுக் கொடுப்பதற்கு இந்த அமைச்சர் உடனடியாக நடவடிக்கை எடுக்க வேண்டும் என தெரிவித்துக் கொண்டு விடைபெறுகின்றேன். நன்றி, வணக்கம். பூமஸ்துதி.
பூமஸ்துதி, தேங்க் யூ வெரி மச். கரு நியோஜமாத்துமாட்ட மீளங்கட்ட கரு சனாத் நிசாந்த மந்திரிதுமா உபதுமாட்ட வினாடி அட்டகபவன காலியாக்கு லபினம்.
மூலாசனாளர்களுடைய மந்திரித்துமணி பஸ்தாவ லபாதியம் பிள்ளை சுத்திய புதகரணவா மம மட லபெனமே வினாடி அட்டாக் பகே இத்தாமத்ம சீமித்த காலே துல கதாக்கரான் பலாபுரத்து என்னே ஹெட்ட தவசே விஷயான் கணனாவாக் தியனவா மந்திரு கணனாவாக் இன்னும் கதாக்கரான் நமூத் இத்தாமத்ம கிட்டி காலையாக் தியன்னே தீவிர அமாத்தியாசிர ஐதி விஷயாக் சம்பந்தம் கதாக்கரான் ప్రాథమిక కర్మాంత అమాత్యాంశం ఎమ నెత్తకపోయి దయాగమగే ఎమత్తుమగే అమాత్యాంశం ఇక్కడ ఉదవకరణ పటంగరగన తీర నిసా ఇక ముల్ కరగన తమై ఇస్సన్ కర్మాంతే పిలిబందో మే వినాడి అటక కాలే మం కథా కరణ బలాపురుత్వేని గరు సభాపత్తుమని ఇస్సన్ కర్మాంతే పిలిబందో అపి కథా కరద్ది ఇస్సన్ కర్మాంతే ఆరంభ వెన్నే 1980 దశకే మేక బహుజాతిక సమాగం తమ ఇస్సలమ ఆరంభ కరాలని బహుజాతిక సమాగం ఆరంభ కరలా ఇక విశాల ఆదాయమక్ లబద్ది సమహార రాజ్య రోణ సంవిధాన హరహ ఇవగేమ కుడా గమ్మాన సమితి హదల గమ్మాన వలట మే ఇస్సన్ కర్మాంతయ వ్యాప్త వెను మే ఇస్సన్ కర్మాంతయ వ్యాప్త వెచ్చే కొచ్చర దురట గియాద కిల కియనవనం అదాపి కథాకరణ మోహత వెనకొట అపే రటే భూమి ప్రమాణేన్ హెక్టార్ 4500 కట అధిక ప్రమాణయక్ ඉස්සන් කර්මාන්තයේ සඳහා බිම් සකස් කරලා තියෙනවා. ඒ ඉස්සන් හදනවා ඇර වෙනත් දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ මේ බිම තුල. මේ විදිහට බිම හදලා අපි ඉස්සරහට යනකොට 1994-95 තමයි ඉස්සන් කර්මාන්තයේ ස්වර්ණමය යුගයේ තියෙන්නේ. එදා ඉස්සන් නිෂ්පාදනය රට තුල මෙට්‍රික් ටොන් 6500ක් දක්වා ඉහළ ගියා. හිතුවක්කාරකමට ගොවියන් එක එක විදිහට ඉස්සන් කර්මාන්තය කරපු නිසා ඒවගේම මේ සඳහා හරි රාජ්‍ය මැදිහත්වීමක් වෙලා රාජ්‍ය මැදිහත්වීමක් තුළ නිවැරදි විදිහට මේක නොකරපු නිසා වැරදි කළමනාකරණ පුරුදු නිසා සුදුපුල්ලි වෛරස් එක අපේ රට ඇතුළට එනවා. සුදුපුල්ලි වෛරස් එක ආවට පස්සේ ඉස්සන් කර්මාන්තයේ නිෂ්පාදනය කඩා වැටෙනවා. මෙට්‍රික් ටොන් 6500ක් තිබිච්ච නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 1500ක් දක්වා. එතනින් පස්සේ මේ ඉස්සන් කර්මාන්තය එදා ඉස්සන් කර්මාන්තයේ ස්වර්ණමය යුගයේදී රත්තරම් බඩු කඩ තිබිච්ච හෙට්ටි වීදියේ ව්‍යාපාරිකයෝ ඉස්සන් හදන්න ගියා. තේ වතු තියෙන උදවිය ඉස්සන් හදන්න ගියා. රත්නපුරේ මැණික් කරන අය ඉස්සන් හදන්න ගියා. මේ කර්මාන්තයේ කඩා වැටෙනවත් එක්ක නැවත වතාවක් මේක ග්‍රාමීය කර්මාන්තයක් හැටියට ගමේ මිනිස්සු මේක කරන්න පටන් ගත්තා. නිෂ්පාදනයේ මෙට්‍රික් ටොන් 1500 තියෙන්නේ. එතන මේ කාලේ තමයි අපේ අරුන්දික ප්‍රනාන්දු මන්තුමාගෙන් පස්සේ මම පළාත් දීවර ඇමතිවරයා හැටියට වැඩ බාරගත්තේ. ඒ වෙනකොට මමත් හිටපු ඉස්සන් ගොවියෙක් නිසා මම මේ විෂය පිළිබඳ පුළුල් දැනුමක් අවබෝධයක් තිබිච්ච නිසා අපි තීරණය කරා මධ්‍යම රජයට අයිති නැග්ඩා ආයතනය, නාරා ආයතනය, ඒ වගේම ස්ලාඩා කියලා සංවිධානයක් තිබුණා ඉස්සන් ගොවියන් හදාගත්ත ගොවියන්ගේ සමිතියක්, ඒ වගේම වයඹ විශ්වවිද්‍යාලය, වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලය, කැනඩාවේ කැල්ගරි විශ්වවිද්‍යාලය ඒකරාශී කරන එක ජොයින්ට් වෙන්චර් සිස්ටම් එකක් අපි හැදුවා. එක මේසෙට අරගෙන මේ සියලු දේ කරන්න. රාජිත සේනාරත්න ඇමතුමාගේ වැඩපිළිවෙල, රාජිත සේනාරත්න ඇමතුමාගේ සියලු ක්‍රියාකාරකම් මම අනුමත නොකෙරුවත් මේ බලය වැඩිම කියන කොටසේදී එතුමාගේ හැසිරීම පිළිබඳව මම ඇත්තටම එතුමා වගේ කරනවා. එතුමා පළාත් ඇමතිවරයෙක් හැටියට අපිට වැඩ කරන්න උපරිමයේ ශක්තිය දුන්නා. මට මතකයි එදා මධ්‍යම රජයේ නිලධාරීන්ට කිව්වා මේ ඉස්සන් කර්මාන්තය නගා සිටීම සඳහා පළාත් දිවර ඇමතුමා වයඹ ඇමතුමා කියන ඕන දෙයක් කරන්න එතුමත් එක්ක මේ වැඩේ කරන්න කියලා. මේ අපි කණ්ඩායමක් හැටියට කරපු වැඩපිළිවෙලේ ප්‍රතිඵලයක් හැටියට මට පුළුවන්කම ලැබුණා. මම 2010 ඇමතිවරය වෙලා 2017 2015 අගෝස්තු 17 මම පාර්ලිමේන්තුවේ එනකොට අපේ කණ්ඩායමක් හැටියට වැඩ කරපු එකේ ප්‍රතිඵලයක් හැටියට නැවත වතාවක් ඉස්සල් නිෂ්පාදනයේ රට තුළ මෙට්‍රික් ටොන් 6500ක් දක්වා ඉහළ ගෙනින්න අපිට පුළුවන්කම තිබුණා. අද අපි කතා කරන මොහොත වෙද්දී අපේ නිෂ්පාදනයේ මෙට්‍රික් ටොන් 8000ක් දක්වා වැඩි වෙලා තියෙනවා. මේකේ අපි මේ ජයග්‍රහණය ලැබුවේ කන්න ක්‍රමයක් හඳුන්වලා දීලා, කලාප ක්‍රමයක් හඳුන්වලා දීලා, ඒ නියම ක්‍රමයක් එක්ක ගිය නිසා. නමුත් අද මම දැක්කා පහුගිය දිනවල පත්තරේ පළ වෙලා තියෙනවා එක ලිපියක්, ඉස්සන් හදලා කඳුළු බොන ඉස්සන් ගොවියන් කියලා. ඇත්තරම මේකේ අද ඉස්සන් ගොවියන් හඳුළු බොන තත්ත්වෙට පත් වෙලා තියෙන්නේ. අපි ලෝකයේ ඉස්සරහට යද්දී අපි ලෝකයේත් එක්ක ඉස්සරහට යන්නේ නැතුව අපි එකතන කැරකෙන්න ගිහිලා තමයි මේ තත්ත්වෙට අපි පත් වෙලා තියෙන්නේ. ඒ වගේම මේකට යම්කිසි රාජ්‍ය මැදිහත්වීමක් ඇති කරලා අපේ දයාගමගේ ඇමතුමා මෙතන ඉන්නවා. මම එතුමාට යෝජනා කරනවා. මේක දීවර අමාත්‍යංශ නම් මේක අතගහන බවක් පේන්නේ නැහැ. ඔබතුමා හොඳ ව්‍යාපාරිකයෙක් නිසා අද අපේ රට ඇතුලේ ඩොලර් පිළිබඳ ප්‍රශ්නයක් තියෙන නිසා මේ රටේ ඩොලර් ප්‍රශ්නේ විසඳන්න ඒ පොල් රබර් කියන ප්‍රධාන භෝග වර්ගවලට එහා ගිය ආදායමක් ගන්න පුළුවන් ව්‍යාපාරයක් තමයි ඉස්සන් ව්‍යාපාරය. ඒ
නිසා ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 2ක පමණ කාලයක් තියෙනවා.
අදවතින්ම ස්තුතිය පුද කරනවා. ඔබතුමා මැදිහත් කළා යම් අද වැඩපිළිලක් ඉදිරියට ගෙනහිල්ලා, ගොවියන් නගා සිරවන්න වැඩපිළිලක් ගෙනහිල්ලා යම්කිසි වැඩපිළිවෙලකට අත ගහලා තියෙනවා. හැබැයි ඒක හරියට ගමට තවම ගරුවෙමතුමා දැනෙන්න පටන් අරගෙන නැහැ. මෙයිට වඩා අපි මේකට අත ගැහුවොත්, මෙයිට වඩා මේකට ශක්තිය දුන්නොත් මම ඔබතුමාට යෝජනා කරනවා. අපි මේ තවම අපේ ගොවියෝ හදන්නේ සාමාන්‍ය මුහුදෙන් අල්ලගෙන ආපු බ්ලැක් ටයිගර් ප්‍රොන්, එහෙම නැත්නම් මොනඩොන් කියන සාමාන්‍ය ඉස්සෙක් හදන්නේ. මේ අපිට ආලයනය කරන්න පුළුවන් SPF මොනඩොන් කියන අලුත් ඉස්සන් විශේෂයක් අද මේ වෙද්දී ආලයනය කරන්න පටන් අරන් තියෙනවා. ලංකාවේ හැචරි එහෙම නැත්නම් අභිජනනාගාර 32යි තියෙන්නේ. මේ අභිජනනාගාර 32න් එක අභිජනනාගාරයක් තමයි දැනට මේ SPF මොනඩොන් කියන එක හදන්න පටන් අරන් තියෙන්නේ. මේකටත් වඩා SPF වණමී කියන ඉස්සන් වර්ගය අපිට ගේන්න පුළුවන්. අද මේ වෙද්දී SPF වණමී කියන එක ගියලා තියෙනවා. හැබැයි ඒක වන්නාරමට සහ මඩකලපොට සීමා කරලා තියෙනවා ගරුවැවතුමා. මේ හෙක්ටයාර 4500කට එහා ගිය අපේ පුත්තලම දිස්ත්‍රික්කයේ ගොවියන්ට ඔබතුමාගේ අමාත්‍යාංශයේ මැදිහත් වෙලා මේකේ අපිට කරන්න තියෙන ප්‍රධාන වශයෙන් මේ ඉස්සන් ගොවි පොළවල් සඳහා එන ඉන්ලට් අවුට්ලට් කැනල් ටික, ඇලපාරවල් ටික හදලා දෙන එක.
මන්ත්‍රීතුමා, ඔබතුමා කියන එක අත්‍යවශ්‍යම දැනටමත්, මොකද මොළඩෝන් අපි ඉස්සෝ අරගත්තෙන් පස්සේ දැන් ඔබතුමා කියන ISO වර්ගය දැනටමත් අපි ප්‍රචලිත කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම වනමි ඉස්සන් ලෝකයේ තායිලන්ත කම්පැනි එකක් දැන් ඇවිල්ලා අපේ සමාගමක් එක්ක ඒගොල්ලෝ ආයෝජනය කරනවා ලංකාවේ අපේ පැටව හදන්න. එතකොට වනමි ඉස්සන් අපි ISO වගාකරුවන්ට ඉතාමත්ම හොඳ ISO ඒ වගේම අඩු මුදලකට දෙන්න දැනටම අපි වැඩ කටයුතු ආරම්භ කළා ඉවරයි. තව මාස 6ක් යනකොට, ඒ කියන්නේ ඊළඟ වගාවේදී අපිට මේක කරන්න පුළුවන්. ඔබතුමා කියනවා වගේ මේක මම දැනට සැලසුම් කරලා තියෙනවා. ISO අපනයනයෙන් පමණක් ඩොලර් මිලියන 1500ක් අපේ රටට තව අවුරුදු 3කින් නැත්නම් 4කින් ගේන ඒ වැඩ කටයුතු දැනටම සැලසුම් කරලා ක්‍රියාත්මක කරනවා. ඔබතුමාලගෙමුත් ලැබෙන සහයෝගය අපි අගය කරනවා.
ගරු නිසාන්ත මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩියයි තියෙන්නේ, කරුණාකරලා කතා
කරන්න. ඔබතුමා පිළිගන්නවා ඔබතුමා කියන කාරණය. මේකේ අපිට තියෙන ප්‍රධානම ගැටලුව තමයි මේ වනමි ගේන්න අවසරය දීලා තියෙන දැනට නැග්ඩ ආයතනය සහ අමාත්‍යංශය මන්නාරමට සහ මඩකලපොට විතරයි. මේ හෙක්ටයාර 4500ක් වෙච්ච පුත්තලම දිස්ත්‍රික්කයට මේක ගෙන්න පුංචි තහනමක් දාලා තියෙනවා. ඒක කැබිනට් පේපර් එකක් දාලා තියෙනවා පුත්තලමට දෙන්නේ නැහැයි කියලා.
ටික කළ දෙන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ.
ඒ නිසා අවසාන වශයෙන් කරුවමත්ව ඔබතුමාගේ දැන ගැනීම සඳහා අපි දැන් මේ හදන සාමාන්‍ය ඉස්සෙක් හදන්න ග්‍රෑම් 20 ඉස්සන් කිලෝ එකක් හදන්න නිෂ්පාදන පිරිවැය යනවා රුපියල් 750. සමහර ලාට අපිට 760ට 780ට තමයි මේක විකුණන්න සිද්ධලා තියෙන අපේ ගොවියන්. මේ කාර්යය නිසා ගොවියන් අර කඳුළු බොන ගොවියන් බවට පත් වෙලා තියෙනවා. අපිට වළමී කියන
කරු මන්ත්‍රීතුමා කතාව අවසන් කරන්න වෙලාව ප්‍රශ්නයක් තිබෙනවා.
විනා තප්පරයක් තප්පර 15ක් දෙන්න. මේකේ අපිට වළමී කියන ඉස්සන්න අපිට හදන්න පුළුවන් වුණොත් ඉන්දියාවේ එක එක ඉස්සන් කිලෝ එකක් හදන්න නිෂ්පාදන පිරිය යන්නේ රුපියල් 540යි. අපි 750ක් වියදම් කරනවා. ඒ නිසා මේ වළමී කියන ඉස්සන් විශේෂය අපේ සාමාන්‍ය ගොවියන් අතරත් පත් කරන වැඩපිළිවෙළ සඳහා ඔබතුමා නායකත්වය දෙන්න කියලා ඉල්ලීම කරමින් මම ඉහරනවා බොහොමත් ස්තුතියි.
ස්තුතියි ගරු නිසාන්ත මන්ත්‍රීතුමා, ගරු අරුන්දක ෆර්නාන්ඩෝ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 8ක කවණ කාලයක් තියෙනවා? 15ක් දෙන්න පුළුවන්ද? විනාඩි 15ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම අද මේ අමාත්‍යංශ දෙකේ කාරක සභා අවස්ථාවේදී විශේෂයෙන්ම ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සල්බල ගැනීම අමාත්‍යංශයේ යටතේ මේ වෙලාවේදී මේ සභාවට විශේෂයෙන්ම සමෘද්ධි ව්‍යාපාරය සහ සම්බන්ධව කරුණු කීපයක් ගෙනහැර පෑමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා මේ සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කරද්දී අද මේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සම්බන්ධයෙන් යම් යම් ඒ අයගේ වෘත්තිය සම්බන්ධයෙන් යම් යම් ගැටලු ඇති වෙලා තියෙන අවස්ථාවක්. අපිට මතකයි 1994 රජය බලයට පත් වෙනකොට එවකට තිබිච්ච ඒ තරුණ විප්ලවයත් එක්කලා, විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂ රජයේ කාලේ තිබිච්ච තරුණ විප්ලවයත් එක්කලා විශේෂයෙන්ම තරුණ පිරිසක් විශාල වශයෙන් ඒ අයට ජීවිතය දාණය කරන්න සිද්ධ වුණා. මට මතකයි ප්‍රේමදාස ජනාධිපතිතුමා, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා එතුමා කමිටුවක් පත් කළා ඒ තරුණින්ගේ ගැටලු සම්බන්ධව. මට මතකයි ජීඎල් පීරිස් මැතිතුමා තමයි මහාචාර්ය ජීඎල් පීරිස් මැතිතුමා ඒ කමිටුවේ සභාපති හැටියට හිටියා. එවකට විශාල යෝජනා ක්‍රම රාශියක් විශේෂයෙන්ම මේ තරුණින්ගේ ගැටලු සම්බන්ධයෙන් ඉදිරිපත් වුණා. ඒකෙදි විශාල වශයෙන් ඉගෙනගත්ත තරුණින්ගේ විරකියා ප්‍රශ්නය සම්බන්ධයෙන් ගංගල ඉන්න දැනුමක් තියෙන ඉගෙනගත්ත විභාග සමත්වෙච්ච අය, රැකියා පෝලිමේ ඉන්න අය සම්බන්ධයෙන් විශාල වශයෙන් කරුණු ඉදිරිපත් වුණා. 1994 රජය බලයට පත් වුණාට පස්සේ අපිට මතකයි විශේෂයෙන්ම මේ සමෘද්ධි ව්‍යාපාරය හරහා මේ ගම්වල හිටපු ඒ වගේ උගත් තරුණ පිරිසක් තමයි මේ ව්‍යාපාරයට මේ හා සම්බන්ධව බදවා ගැනීම කළේ. අපිට මතකයි, මම හිතන්නේ අද වෙනකොට මේ සමෘද්ධි ව්‍යාපාරයත් එක්කලා 22,700ක විතර පිරිසක් සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හැටියට වැඩ කටයුතු කරනවා. ඒ වගේම අපි දැක්ක රාජ්‍ය සේවයේ සුළු වැටුපක වැඩ කරපු ක්ෂේත්‍ර නිලධාරීන් හැටියට වැඩ කරපු මේ අය අපි දැක්ක පහුගිය කාලෙදී දිවිනැගුම දෙපාර්තමේන්තුවත් එක්කලා රාජ්‍ය සේවයට අන්තග්‍රහණය කරන්න වැඩ කටයුතු වැඩපිළිවෙලක් සකස් වුණා. හැබැයි අපි දන්නවා ඒ වැඩපිළිවෙලෙත් යම් යම් අඩුපාඩු තිබ්බයි කියන කාරණාව අපි දන්නවා. නමුත් අද වෙනකොට මම හිතන්නේ ඒ අය දැන් මේ යහපාලන ආණ්ඩුව බලයට ඇවිල්ලත් දැන් අවුරුදු 4කට වැඩි කාලයක්, මම හිතන්නේ ඒ අයගේ ගැටලු විසඳිලා නැහැ. අද අප මට තමුන්නාන්සලාගේ අයවැය යෝජනාවල තියෙනවා තමුන්නාන්සලා සමෘද්ධි ලාභීන් සංඛ්‍යාව 106ක ප්‍රමාණයක් තව වැඩි කරන්න යනවායි කියලා. ඒ යෝජනාව හොඳ යෝජනාවක්. හැබැයි අපිට එකක් කියන්නට ඕන, මම දේශපාලනීකරණය වෙච්ච වැඩසටහනක් නම් නැත්නම් ඡන්දයක් බලාගෙන කරන වැඩසටහනක් නම් ඒකේ ප්‍රයෝජනයක් නැහැ. අපි හිතනවා මේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුව සහ සමෘද්ධි ලාභීන් නැවත වතාවක් සවිබල ගැනීම සහ පත්කිරීම කියන කාරණාවේදී විශේෂයෙන්ම හරියට මේ සම්බන්ධයෙන් බිම් මට්ටමින් මේ සම්බන්ධයෙන් ඒ අධ්‍යයනයක් කරලා කවුද නියම සමෘද්ධි ලාභින් හැටියට පත් කරන්න ඕන අය, ඒක දේශපාලනේ පැත්තකට තියලා අතීතයේ යම් කිසි වරද්දක් වුණා නම් ඒවත් නිවැරදි කරගෙන වර්තමානයේදී තමුන්නාන්සලා අනාගතය සඳහා මේ අය දුප්පත්කම නැති කිරීමේ වැඩපිළිවෙලක් හරියට ක්‍රියාත්මක කරනවා නම් ඒක අපි අගය කරනවා. හැබැයි ඒක දේශපාලනික වශයෙන් ඒ දේ කරනවා නම් අපි මම හිතන්නේ එතර ප්‍රශ්නයක් නැවත වතාවක් ඇති වෙයි. හැබැයි නැවත වතාවක් මම කියන්නම්, අර සමෘද්ධි සංවර්ධන සම්බන්ධයෙන් ගත්තාම ගරු සභාපතිතුමනි අද ලිපි දෙකක් තියෙනවා. මං හිතන්නේ සමස්ත ලංකා සමුදි සංගමලාගේ සංගම් විසින් අපිට මේ ගරු සභාවට මේ කාලයත් එක්ක කාලය ඉතුරු කරගන්න මම මේ ලිපි දෙකම කියවන්න. හැබැයි අද වෙනකොට ස්ථීරපත් වීම ලබා දුන්න නව සේවකින්ගේ ඉදිරිපත් වීම ලබා නොදීම ස්ථීරපත් වීම ලිපි ලබා දුන් නිලධාරීන්ගේ වැටු නොගැලපීම විශ්‍රාම වැටු පිළිබඳව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාකච්ඡාවට අනුව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සේවා කාලය එකතු කරගෙන යන නිලධාරීන් කොටසක මේවනතෙක් ස්ථීරපත් ලිපි ලබා නොදීම සමෘද්ධි සහනාධාර ලබා දීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබා දී තිබූ බලය ඉවත් කිරීම හා සවි බල ගැනීම පිළිබඳ මතුවී ඇති ගැටළු පිළිබඳ මිය ගියා විශ්‍රාමිකයන් නිලධාරීන්ට වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටු ලබා නොදීම සමෘද්ධි සංගම නිලධාරීන් සඳහා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6 ඇලීරා 2006 90 එම නිලධාරීන් ටීමී දැනට යෝජනා කර ඇති MN2 වැටුප් තලයේ ලබා ගැනීම සමෘද්ධි සංගම නිලධාරීන් සඳහා උසස් වීම ක්‍රමවේදයක් සකස් කිරීම වැඩ තහනමට ලක්ව සිටින හා දැනට සේවයේ සිටින නිලධාරීන්ගේ පරීක්ෂණ අවසන් නොකිරීම ඒ වගේම වැඩ බැලීමේ ස්ථීරපත් ලිපි නිසි පරිදි ලබා නොදීම හා වැඩ බලන නිලධාරීන්ගේ දීමනාව නිසි පරිදි නොගෙවීම 2018 වර්ෂයේ ගෙවිය යුතු ගමන් වියදම් හා වැඩ බැලීමේ දීමනා නොගෙවීම සියලු ක්ෂේත්‍ර නිලධාරීන්ට කාර්යාල දීමනා නිසි පරිදි නොගෙවීම රුපියල් 300ක ක්ෂේත්‍ර නිලධාරී දීමනාව සියලු සමෘද්ධි සංගම නිලධාරීන්ට ලබා නොදීම හිඟමුදල් ගෙවීම සියලු ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා කාර්යාල නාම්පුවරු කාර්යාල උපකරණ කාර්යාල බෑග් වගේ දේවල් ලබා දීම ක්ෂේත්‍ර නිලධාරීන් රාජකාරී දිනපොතක් ලබා නොදීම සේවක ණය දීපල ණය ලක්ෂ 10 ණය ආපදා ණය ප්‍රමාණවත් පරිදි ලබා නොදීම හා ණය කොන්දේසි ලිහිල් කිරීම පිළිබඳව බැංකු පරිගණක ගත කිරීම නවීකරණය කිරීම හා බැංකු නිලධාරීන්ගේ ගැටළු විසඳීම උපාධියක් සහිත සමුළු නිලධාරීන්ට කළමනාකරු පත්වීම ලබා දීම මේ කාරණා සහ තවත් ලිපි දෙකක් තියෙනවා මම මේ වෙලාවේදී සභාගත කරනවා. ගරු සනත් නිශාන්ත පෙරේරා මන්ත්‍රීතුමා නවත්තපු තැනින් මම මේ වෙලාවේදී කියන්න ඕන ගරු දහ ගමගේ මැතිතුමනි ඔබතුමා අපි ඉතාමත් ආගය කරනවා. ඔබතුමාට දැන් තමයි වැඩක් කරන්න පුළුවන් අමාත්‍යංශයක් අවුරුදු 4කට පස්සේ ලැබිලා තියෙන්නේ. ඔබතුමා හැමදාමත් මම හිතන්නේ දවන්ත අරගලයක් කළා තමන මේ රටේ වැඩක් කරන්න පුළුවන් අමාත්‍යංශයක් දෙන්න කියලා මම හිතනවා. අද දාගමගේ මැතිතුමනි මේ ඉස්සන් කර්මාන්තය ගැන කතා කරනකොට ඉතාමත් කනගාටු දායකයි. අද වෙනකොට මේ රටේ ඉස්සන් කර්මාන්තයට දවන්තම ශක්තිය සපයන පුත්තරන් දිස්ත්‍රික්කයේ අද කොළමින් කුණු ගෙනියන වැඩපිළිවෙල ව්‍යාපෘතිය අද අපි අපේ කාලේ අරුක්කාල් කියන සිමෙන්ති සඳහා ඒ අමුද්‍රව්‍ය සභාගත වලවල් තමයි යෝජනා කළේ. නමුත් අද වෙනකොට ඉතාමත් කනගාටුයි කියන්න. අද වෙනකොට පුත්තලම් කලපුවට මේ කුණුවල තියෙන සම්පූර්ණම අපවිත්‍ර ජලය මුදා හරින වැඩපිළිවෙලක් එක්කලා මේ කුණු කර්මාන්තය කුණු ගෙනියන එක දැන් යෝජනා වෙලා තියෙනවා. එහෙම කරොත් මම හිතන්නේ පුත්තලම කලපුවත් එක්ක තමයි මේ ඉස්සන් කර්මාන්තය තියන්නේ. දවැන්ත ප්‍රශ්නයක් මේ ඉස්සන් කර්මාන්තයට ඇති වෙනවා. ඒ වගේම තමයි ගරු ඇමතුමනි අද අපි දන්නවා අපේ විශේෂම වෙන්නප්පුව මගේ මැතිවරණ කොට්ටාසේ වගේ විශාල වශයෙන් ගම්මාන තියෙනවා මැටි මේ ආශ්‍රිත කර්මාන්ත. එකක් තමයි අපි දන්නවා අර බෝල මැටි කියලා අපි කියනවා. මේ මැටි වලින් විශේෂයෙන්ම අර මේ මැටි ආශ්‍රිත කර්මාන්ත තියෙනවා. ඊළඟට ගඩොල් කර්මාන්තේ උළු කර්මාන්තේ වගේ දේවල්. අද මේ ග්‍රාමීය කර්මාන්තවලට මැටි සපයා ගැනීමේ විශාල අපහසුයක් ඇති වෙලා තියෙනවා. විශාල වශයෙන් දැඩි නීති හමුවේ ඒ අය අසරණ වෙලා තියෙනවා. ගරු ඇමතුමනි අඩුම ගානේ මේ වළං කර්මාන්තය කරන අයට වැටි ටිකක් සපය ගන්න පුළුවන් විදියට අඩු ගානේ වැව්වල දින මැටි ටිකවත් ඒවා විකුණ ගන්නේ නැතුව ඒ ටික මේ මිනිස්සුන්ගේ කර්මාන්තය කරන්න පුළුවන් විදියට හදලා දෙන්න කියන ඉල්ලීම කරනවා. ඒ වගේම අපේ මගේ ආසනේ විතරක් ගත්තාම උළුමෝල් 600කට වැඩි ගල් පෝරම් 6000කට වැඩි විශාල ප්‍රමාණයක් තියෙනවා. අද ඒ අයටත් මේ මැටි කර්මාන්තය මැටි සපයා ගැනීමේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක විශාල වශයෙන් අද වෙනකොට දවැන්ත ප්‍රශ්නයක් දේශීය කර්මාන්තවලට. ඉතින් මේ මැටි සපයා ගැනීම සම්බන්ධ මේ වෙලාවේදී කියන්න ඕන. ඒ වගේම තමයි විශාල වශයෙන් අපේ ප්‍රදේශ ගත්තාම දැන් මේක කිව්වොත් සමහරක් නර තමුන්නාන්සේ අපි හංවඩු ගහන්න පුළුවන්. අද රා කර්මාන්තය නිසා විශාල පිරිසක් ජීවනෝපාය සපයා ගත්තා. අද රා කර්මාන්තේ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා කෘතිම රා නිපදවන එක එක අරක්කු නිෂ්පාදනය කරන ව්‍යාපාරිකින්ගේ උමනා එපාවන් සඳහා කෘතිම රා නිෂ්පාදනය කරන විදියට අද ඇති වෙලා ඒ දේශීය රා කර්මාන්තය පොල් වගාවත් එක්ක සම්බන්ධදේශීය රාකර්මාන්තය විනාශ වෙලා තියෙනවා. මම හිතන්නේ අපිට පුළුවන් නම් දැන් රුසියාවට ගියොත් එහෙම අපි දැකලා තියෙනවා රුසියාවේ වොඩ්කා වගේ දේවල් ගම්මාන ආශ්‍රිතව නිෂ්පාදනය වෙන්නේ. වයින් වගේ දේවල් මිදි ඒ වගේ දේවල් එකතු කරගෙන නිෂ්පාදනය. අපිට මතක අපි අපේ ප්‍රදේශවල රා එකතු කරලා ඒ කාලේ මේ මේ ව්‍යාපාරය හරියට ශක්තිමත් තිබ්බා. හැබැයි අද වෙනකොට මේ ව්‍යාපාරය කඩා වැටලා තියෙනවා. ඒ වගේම තමයි ගරු ඇමතුමනි තමුන්නාංශයට කියන්න ඕන අද පුවක් සම්බන්ධයෙන්, කජු සම්බන්ධයෙන්, ගම්මිරිස් සම්බන්ධයෙන් මේ ප්‍රතිඅපනයන සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන ප්‍රශ්නත් එක්කලා අපි විශාල වශයෙන් අපේ ජනතාව දිරිමත් කරන්නට ඕන. අද පුවක් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. අල්ලපු රට ඉන්දියාව, එහා පැත්තේ පකිස්තානය. විශාල ඉල්ලුමක් තියෙනකොට අපිට පිට රටවලින් පුවක් ගෙනල්ලා ප්‍රතිඅපනයන කිරීම නෙමෙයි අපේ දේශීය ගොවියා ශක්තිමත් කිරීමට මම හිතන්නේ පුවක් තව තවත් නිෂ්පාදනය කරන්න විශේෂයෙන්ම අපේ රටේ ආර්ථිකයට ඩොලර් ලබා ගැනීම සඳහා විශේෂම් පුවක් කජු වගේ දේවල් ඊළඟට ගම්මිරිස් වගේ දේවල් අදවනකොට කොමාරිකා වලට ඉඟුරු වලට වැනිලා වලට දවැන්ත වෙළඳ පොලක් තියෙනවා. ඒක නිසා මම හිතනවා මේ තමුන්නාංශයෙන් ලැබිලා තියෙන ඉතාමත් හොඳ අමාත්‍යංශයක් කියලා. ඒ වගේම තමයි ගරු ඇමතුමනි එකක් කියන්නට ඕන. අද මේ මේක හා සම්බන්ධවම ජනතාවට වෙලා තියෙන ප්‍රශ්නයක් තමයි අලිමිනිස් ගැටුම. අලිමිනිස් ගැටුමත් මං හිතන්නේ තමුන්නාංශලගේ අවධානය යොමු වෙන්න ඕන. මේ දේශීය කර්මාන්ත විශේෂයෙන්ම ගත්තාම කෘෂිකර්මාන්තය, දේශීය කෘෂිකර්මාන්තය මේව කරන ජනතාවට පිළිසතරක් වෙන්න මේකටත් තමුන්නාංශලගේ වැඩපිළිවෙළක් සකස් කරන හොඳයි. ඒ වගේම තමයි ගරු ඇමතුමනි අද හුඟ දෙනෙක් කතා කරන විල්පත්තු අබේ භූමිය. අද අපේ ප්‍රදේශවල අහිංසක ගොවි ජනතාව විශාල වශයෙන් විශේෂයෙන්ම වනාතිල්ල වගේ ප්‍රදේශයක මම වනාතිල්ල ප්‍රාදේශීය සංකන්දර කමිටුවේ සභාපති හැටියට හිටියා. අද මේ සම්බන්ධයෙන් මේ විල්පත්තු ආශ්‍රිතව දිනන ගඟේ වාඩිය කියලා විශාල වශයෙන් ධීවර කර්මාන්තය කරනවා, කෘෂි කර්මාන්තය කරනවා, වැවිලි කර්මාන්තයට සම්බන්ධයි ප්‍රාථමික ව්‍යාපාර රහසක් තියෙනවා. විල්පත්තු ආශ්‍රිතව ප්‍රාථමික ව්‍යාපාර රහසක් තියෙනවා. අද මේ විල්පත්තු විනාශය සම්බන්ධයෙන් අඩුම ගානේ තමුන්නාංශලා මම හිතන්නේ පැහැදිලි කමිටුවක් දාලා ඒ සම්බන්ධයෙන් වැඩ කටයුත්තක් කරනවා නම් හොඳයි කියන කාරණාව මේ වෙලාවේදී මතු කරනවා. මොකද මේක දිගින් දිගට මේ විදිහට යන්නට බෑ. මම හිතන්නේ මේකත් එක්කලා ජීවත් වෙන මේ වනයත් එක්කලා ගැට ගැහිච්ච ජන ජීවිත තියෙනවා. මේ මම හිතන්නේ තමුන්නාංශයට ඒ සම්බන්ධයෙන් මගේ තමුන්නාංශයේ අවධානය යොමු කියලා යොමුයි කියලා බලාපොරොත්තු වෙනවා. ගරු සභාපතිතුමනි මේ වෙලාවේදී යමක් කියන්නට ඕන. මේ අමාත්‍යංශයට සම්බන්ධ නොවුණත් අපි දන්නවා මේ රටේ සමාජ සවිබැල්ල ගැනීම කියන කාරණාව ගැන කතා කරද්දී අවුරුදු 30ක යුද්ධයත් එක්කලා මේ රටේ දුප්පත්කම් වැඩි වුණා. උතුරු නැගෙනහිර විතරක් නෙමෙයි අපේ ප්‍රදේශවල ජන ජීවිත කඩාගෙන වැටුණා. ජනතාව දුප්පත් වුණා. ආර්ථිකය කඩාගෙන වැටුණා මේ යුද්ධයත් එක්කලා. හැබැයි මේ යුද්ධය අවසන් කිරීමත් එක්කලා ගරු සභාපතිතුමනි මේ යුද්ධය අවසන් කිරීමත් එක්කලා නැවත වතාවක් දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් මානව සම්පතක් අපිට එකතු වුණා. ඒ වගේම අපිට භූමිය එකතු වුණා. අද වෙනකොට මේ මානව හිමිකම් ගැන කතා කරන අයව දන්නේ නැහැ. අද මානව හිමිකම් ගැන කතා කරන මහ කොමසාරිස්තුමියට කියන්නට ඕන අද මේ යුද්ධය අවසන් කිරීමත් එක්කලා මේ රටේ මානව හිමිකම් ආරක්ෂා වෙලා තියෙනවා. ඇයි අපි එහෙම කියන්නේ? මම ජීවත් වෙන දිස්ත්‍රික්කයේ පුත්තලන් දිස්ත්‍රික්කයට යුද්ධයත් එක්කලා මන්නාරමින් ගහලා එළවලා එල්ඩීඩී සංවිධානයේ විශාල පිරිසක් ඇවිල්ලා පුත්තලමේ පදිංචි වෙනවා. පුත්තලමේ පදිංචි වෙච්ච ඒ විශාල පිරිස මම හිතන්නේ ශක්තිමත් කරන්න නැවත වතාවක් යලි පදිංචි කරන්න ඒ අයට අවශ්‍ය කරන පහසුකම් දීලා මුත්තුර් වගේ පාලං හදලා සංගුප්පිටිය වගේ පාලං හදලා ඒ මන්නාරම දිස්ත්‍රික්කයට නැගෙනහිර පළාතට දවැන්ත ශක්තියක් පහුගෙන
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 2ක පමණ කාලයක් තිබෙනවා.
ගරු සභාපතිතුමනි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයේ කාලෙදී ඒ ශක්තිය ලබා දුන්නා. අද කතා කරන මානව හිමිකම් ගැන කතා කරන අය ඒව දන්නේ නැහැ. අද කතා කරනවා මට ඒත් අපහැදිලිතාවයක් තියෙනවා. දැන් තමුන්නාංශලගේ ආණ්ඩුවේ විදේශ කටයුතු පිළිබඳ ඇමතිතුමා හයිබ්‍රිඩ් අධිකරණය සම්බන්ධයෙන් එතුමාගේ විරුද්ධත්වය බල කරනකොට TNA සංවිධානය දැන් මේක සම්බන්ධයෙන් කතා කරපු TNA සංවිධානය මෙච්චර කල් ඇයි මේ මුනිවත රකින්නේ කියලා මේ අපහැදිලිතාවේ මොකක් හරි මේ කතා කරගෙන ඡන්දයක් බලාගෙන කතා කරලා කරන දේවල්ද කියලා එක වෙලාවකට හිතනවා. මට හිතනවා දැන් අර දින 52 ආණ්ඩුව ගැන ආණ්ඩුව පරාජයටපත් කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමසාරිස්තුමිය කතා කරනවා. හැබැයි මානව හිමිකම් කොමසාරිස්තුමිය ඒ පැත්තෙන් ඒක කතා කරනකොට අනිත් පැත්තෙන් මානව හිමිකම් කොමසාරිස්තුමියට අපි තේරුම් ගල්ලා දෙන්න ඕන යුද්ධයක් වෙනකොට මිනිස්සු මැරෙනවා. අපි දන්නවා ඒක යුද්ධයක් වෙනකොට ඒ දේවල් සිද්ධ වෙනවා. මානව හිමිකම් කැඩෙනවා. ගරු සභාපතිතුමනි අද වෙනකොට මානව හිමිකම් සම්බන්ධයෙන් එතුමිය දරන මේ මතය වෙනස් කරලා මං හිතන්නේ අද අපිට අපේ සියලු දෙනාටම යුතුකමක් තියෙනවා. මේ යුද්ධයට සම්බන්ධ වෙලා මානව හිමිකම් ආරක්ෂා කරපු මේ රටේ රණවිරුවන් සහ ඒකට සම්බන්ධය ආරක්ෂා කිරීමේ වැඩ පිළිවෙල කියන එකද විශේෂයෙන්ම අද මානව හිමිකම් කාර්යාලයක් මේ ස්ථාපිත කරන්න එතුමිය යෝජනා කරලා තියෙනවා. මම හිතන්නේ එතුමියට පේන්නේ නැහැ දැන් ඇමරිකාව ජගත් මානව හිමිකම් කවුන්සිලය ගැන දරපු අදහස් අපි සියලු දෙනා දන්නවා. ඒක සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වුණයි කියලා ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මතය. හැබැයි ඒකට කතා කරන්නේ නැහැ. මේ අහිංසක රටේ අහිංසක මිනිස්සු විශාල වශයෙන් දුක් විඳපු අවුරුද්දක් තිස්සේ
ගරු මන්ත්‍රීතුමා කතාව
සම්බන්ධයෙන් මම ඉවර කරනවා. ගරු සභාව ඉවර කරනවා. ඒකට සම්බන්ධයෙන් එතුමිය කතා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මම මේ කියපු කරුණු කාරණා මෙතන රාජ්‍යසේනාරත්න අමාත්‍යතුමාත් ඉන්න වෙලාවේ අපිට මතකයි අපි මේ අමාත්‍යංශයේ දීවරවඩුතු අමාත්‍යංශයේ මේ විශේෂයෙන්ම මේ රටේ තියෙන මේ මුහුද සහ මේ කලපු ඊළඟට ගත්තාම මේ වැව් ආශ්‍රිත මිරිදි දීවර කර්මාන්තය අවසාන වශයෙන් කියන්න ඕන මේ සේරම ප්‍රයෝජනයට ගන්න කරු ඇමතුමිනි. දයාගමගේ ඇමතුමා තමුන්නාන්සර මම ඉඳන්නේ ලොකු ශක්තියක් තියෙනවා. මේ ටික එකතු කරගත්තොත් රටේ ආර්ථිකය ගොඩනගන්නට පුළුවන්. ඒ වගේම තමයි අවසාන වශයෙන් කියන්න ඕන අර විල්පත්තු සම්බන්ධයෙන් තමුන්නාන්සලාගේ අවධානය යොමු වෙයි කියන කාරණාව කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
ස්තුතියි ගරු අරුන්දක ප්‍රනාන්දු මන්ත්‍රීතුමාට.